මේ ළඟට ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමා ඔබතුමාට විනාඩි 17ක කාලයක් තිබෙනවා.
Thank you, Honorable Chair. It's been customary to be a speaker in the latter part of the day and eventually speak to an empty house. I think the contract between the state, democracy and parliament need to be questioned here. Why are we speaking to two people or four people from the opposition and two people from the ruling? We can have this conversation at a tea. Therefore, I would urge the party leaders and especially the opposition, which demanded a debate, for 3-day debate on the IMF rescue, that they should have at least had the courtesy, moral courtesy, to get this debate deepened so that our citizens get a good analysis of the direction that this country is about to take off. I'm glad the former speaker just before me spoke on education. ඔව් ඔබතුමිය ගුරුවරියක් නිසාම වෙන්න ඇති ඒ වේදනාව තිබෙනවා. මේ රටේ ආර්ථිකය කඩා වැටීමට ඍජුවම බලපාපු එක ක්ෂේත්‍රයක් තමයි අපි අධ්‍යාපනය. අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳව 78 අංක 16 වෙනි අංක 16 වෙනි පනත යටතේ ගෙනාපු එවකට කල්පගේ මහාචාර්යවරයා ජයජවර්ධන ජනාධිපතිතුමා බිහි කළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව එහි ආයුෂ කාලය ඉවර වී ඇත. එනම් we say that in English, the race is finished. We have to start a new race. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව පටන් ගන්නට කලින් තිබුණු බර්ලින් තාප්පය දැන් පුරවැසියන් විසින් අයින් කර ඇත. එහි අර්ථය නම් ලෝකය සිතන ක්‍රමය වෙනස් වී ඇත. නමුත් අපේ උසස් අධ්‍යාපන ක්‍රමය අවුරුදු 30ක් 35ක් 40ක් තුළ එකතන පල්වීම හිරවීම මේ රටේ තවමත් නූපදුණු දරුවන්ට කරන සාපරාධී අපරාධයක් හැටියට මම සලකනවා. ඔබතුමිය ඒ ගෙනාපු යෝජනාව මේ රටේ ආර්ථිකය ප්‍රතිසංස්කරණය කරන ගමන්ම ඊට සමගාමීව සමාන්තරව සමානව සහ ඊට ගැඹුරින් වෙනස් කළ යුතු ප්‍රතිසංස්කරණය කළ යුතු ජාත්‍යන්තරණය කළ යුතු ක්ෂේත්‍රයක් අපේ අධ්‍යාපනය. මා මේ පාර්ලිමේන්තුවේ ලබන සතිවාරයේ ලබන පාර්ලිමේන්තුවේ මා ඉදිරියට දන්නේ නැහැ. මොකද මම පින් මන්ත්‍රී කෙනෙක්. මුත් ඔබතුමියට ඒ පාර්ලිමේන්තුවට එන්න මම ප්‍රාර්ථනා කරනවා. ඔබතුමිය මේ සටන ගෙනියන්න ඉස්සරහට මන්දයත් ශිෂ්ටාචාරයක් හැදෙන්නේ අපේ අධ්‍යාපනය කරන ආයෝජනය හා පුරවැසියාටත් සෙසු ලෝකයටත් දායක වෙන්න පුළුවන් විමර්ශනශීලී බුද්ධිය ඇති පරපුරක් බිහි කිරීමෙන් බව ඔබතුමිය පිළිගන්නවා ඇති කියන නිසා මම මේ ප්‍රාර්ථනය සහ යෝජනාව ඔබතුමියට ගෙන්වනවා. ලබන පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන ඇමතිනිය වීමේ භාග්‍යය ඔබතුමියට ලැබේවා. දැන් අපේ අද මාතෘකාව අධ්‍යාපනය පමණක් නොවේ, අධ්‍යාපනයට සමගාමීව වන ආර්ථිකයයි. මා කිව යුතුයි, I am not an economist in any sense of the word. I am not a macroeconomic, microeconomist, Marxist economic, neoliberal economist, or a hybrid economist. Thank you, sir. There may be one school of that way. Because that comes from my discipline, political science. Because there is no separation between the science of how we govern ourselves, which is generally called the political science, and the way a country is economically managed. Therefore, today, the third day, this country's historical juncture, a turn that we have taken. Nidahasen pasu ho mahitanwa avurudu 100 ka pamana kaalaya thuladi mevan අර්බුදයකට මුහුණ නොදුන්න බව මෑත ඉතිහාසයේ බලද්දී අපේ ඉතිහාසඥයන් මෙන්ම සමාජ විද්‍යාඥයන් අපට කියා දෙනවා. අපි මේ තත්ත්වයට පත්ුනේ කෙසේද, එයින් මිදෙන්නේ කෙසේද යන්න පිළිබඳව අපි කතා කළ යුතුයි. බුදු ධර්මයේ විසින් අපට ලබා දී තිබෙන ප්‍රාථමික පාඩමයයි දුක. දුකට හේතුව දුකෙන් මිදීම. මා හිතනවා අපි මේ ආකාරයට පත්වෙන්නට ප්‍රධාන හේතුවක් වෙන්නට හැකි අපි අසීමිත ලෙස පරිභෝජනවාදී සමාජයක් කරා අපේ පුරවැසියන්ව දක්කාගෙන යෑම. එය කවදා පටන් ගත්තාද මට විශ්වාස නැහැ. යමෙක් කියන්න පුළුවන් 77 දී පටන් ගත්තා කියා, යමෙක් කියන්න පුළුවන් 96 දී පටන් ගත්තා කියා. නමුත් අද සාමාන්‍ය තරුණයෙක් කියලා හිතන අවුරුදු 35 පුරවැසියන්ගෙන් විමසුවොත්, ඒ අයගේ අනාගත බලාපොරොත්තු මොනවාද කියලා විමසුවොත්, බහුතරයකගේ බලාපොරොත්තු ඒ සතියන්තයේ තමන් ගත කරන හෝටලයේ තිබෙන තත්ත්වය පිළිබඳව කතා කිරීමයි. They talk about the qualities of the hotel that they are visiting that weekend, sir, and what kind of drink they are going to share. This is not the type of discussion we had about 20 years ago, 25 years ago. We would talk about the universities that we want to go. We would talk about under which professor we want to do our research. We would talk about, in fact, our dream was to go to Peradeniya, so some way we can get a Candian girl and settle in Peradeniya. That was because Peradeniya was considered the highest state of higher learning in this country. But times have changed. And who changed this? Obviously, the world forces which are beyond us have forced us and commanded us to adopt our nationality, our market, our lifestyles according to the boardrooms of those multinationals and boardrooms of those manufacturer nations. But this is a reality. What one cannot escape from. Countries such as Japan, while producing, had held their traditional way of life. How did they do that? Countries which are traditionally Marxist, Maoist, like China, had completely given part of their society into manufacturer slave labor. I must ask forgiveness from them if I am wrong, but that is the reality. An underpaid army of people in China are tied factory workers to produce things to the consuming West. I think we need to look at these examples and select something that will be ours. I'm reading these days about how Vietnam is facing this. Nobody in this house, inside or outside, could claim the amount of strategic warfare amounted by the Vietnamese heroes against so-called American imperialism. It was in one study said that similar amount or more bombs were dropped in Vietnam into the entire World War II. But the Vietnamese people, under the great leadership, Ho Chi Minh stood in because they wanted to protect their lifestyle, they wanted to protect their land, they want to protect their nation, they want to protect the future nation of Vietnam. A nation that fought such strategically, in such commitment, how is that facing today? Last year alone, Vietnam's foreign investment is nearly $20 billion, out of which, surprisingly, or unsurprisingly, $7 billion came from America. Major American companies, including 3M, FedEx companies, had gone and invested in Vietnam. So I think, I'm not an economist, so I would call our economist in-house and outside. Study these models. These models are an example. We do not have to reinvent our wheel again, but learning curve is already established so that Sri Lanka can learn. IMF bailout, $2.9 billion, which will be in 8 equal proportions, equaling to $390 million. But this is half the amount that we spend on our crude oil annually, monthly. Because I was told by the minister officials that we spend nearly about $500 million on our crude oil and our energy that is needed. And that put together comes $6 billion, which is almost equivalent to nearly 1 million laborers who from Sri Lanka working in the Middle East and remitting. So therefore, this IMF funds should be used to ask questions how we can cut down the economic hemorrhages that we are traditionally facing. And etanadi thamai me jathika sampath kiyana kattikave me wacane matak wenna. Jathika sampath yanu kumak monawada 1919 lokayuddhayata kalin apiya palana karapu sudda hadala giya tank 100 jathika wasthuwa kiyan sampath kiyan ehema naththam jathika sampath kiyala kiyanne paaduwemin තවත් පාඩුවෙමින් තිබෙන ශ්‍රී ලංකා තපල් දෙපාර්තමේන්තුවද මම දන්නේ නැහැ මේ සභාවේ වැඩිම වයස කවුද කියලා මේ මොහොතේදී මම උපකල්පනයක් කරනවා ගරු වාස්දේව නානායකර මන්ත්‍රීතුමා හිටපු ඇමතිතුමා වෙන්න ඇති අපේ මේ මොහොතේදී වයසම ඔබට මතක තිබෙනවා නම් මට මතකයි මම පාසල යන කාලයේදී කුරුඳුවත්ත තපල් කන්තෝරුව ඒ තපල් කන්තෝරුවට ගියාම කවුන්ටරෙන් මෙහා පැත්තේ තියෙනවා අර වීදුරු පොඩි බෝතලයක් ගම් දාලා තියෙනවා ඒකට පෑනකට කෙරෝලේ කෙඳි වගේක් හයි කරලා තියෙනවා ඒකෙන් තමයි අපි ගම් ගා ගන්නෙ ලියුමක් යවන්න ඕන නම් අද ගිහිල්ලා බලන්න ඒතපල් කන්තෝරුව එතරම්මයි තියෙන්නේ ඒ ගම් බෝතලේ එහෙම්මයි තියෙන්නේ ඒ බුරුසු වදලා තියෙන්නේ තේමමයි නමුත් sannivedanaya තාක්ෂණය මගින් කොයි තරම් වෙනසක් වෙලා තිබෙනවාද මුළු මානව ශිෂ්ටාචාරයම වෙනස් කරමින් එහෙනම් මේ ආයතනයේ මේ දෙපාර්තමේන්තුව ඒ කුරුඳුවත්ත මේ ස්ථානාධිපතිගේ වරදක් වෙන්න බෑ නේද එහෙනම් මේ ආයතනගත දේශපාලනය නිසා ආයතනගත පක්ෂ දේශපාලනය නිසා මෙවැනි ආයතන කඩාවැටීම ජාතියට බරක් වුණා මිසක් ජාතික සම්පත්‍යයි ඒවාට අව්‍යාජ වශයෙන් තවත් තනතුරු දීම නූපන් ශ්‍රී ලාංකිකයන්ට කරන මම හිතනවා අයුක්තියක් අසාධාරණයක් හැටියට ඒ නිසා IMF ආයතනය විසින් අප වෙත ලබා දී ඇති කොන්දේසි 90 හෝ එසේ කොන්දේසි ලබා දී නොතිබුණත් අපි කල යුත්තේ අපට අවශ්‍ය කරන සම්පත් මේ රටේ තිබෙන චංචල නිශ්චල සම්පත් දෙස බලා ඒ සම්පත් සංවර්ධනය කරමින් ඒ සම්පත් වලට අලුත් ආයෝජනය ලබා දෙමින් ඉදිරියටගෙන යන වැඩපිළිවෙලකි. ගරු මන්ත්‍රීතුමනි මා හිතනවා රටක විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අපට තිබෙන ප්‍රධාන මහා මුඛ්‍ය ජාතික සම්පත නම් අපේ තරුණ පෙළයි. මන්දයත් ලෝකයේ ඕනෑම රටක බුද්ධිමය වශයෙන් කායික වශයෙන් සමාජීය වශයෙන් සංස්කෘතික වශයෙන් තරඟ කළ හැකි තරුණයන් පිරිසක් මේ රටේ ජීවත් වෙනවා අභිලාෂ සහිතව ජීවත් වෙනවා අනාගතය ඔවුන්ගේ දැසේ දල්වමින් ජීවත් වෙනවා අපි මොකද කරලා තින්නේ ජාතික සම්පත් වල අද විශ්වවිද්‍යාල 17ක්ම වහලා 18 වෙනි දවසට එහෙනම් ජාතික සම්පත් ගැන කතා කරන අය කල යුත්තේ ජාතියේම සම්පත වන ලක්ෂ දෙකක් පමණ වෙන මේ විද්‍යාර්ථයන්ට තමන්ගේ අනාගතේ සකසන්නට ලැබෙන අවස්ථාව බල කර සිටීමයි. අද වෙනකොට රුපියල් බිලියන එක දවසක් විශ්වවිද්‍යාල 17ක් වහලා තියෙද්දී අපි ගණන් බලලා තියෙනවා මිලියන 215ක් අපතේ යනවා. පාඩු වෙනවා. පඩි ලැබෙන අයත් නම් පඩි ලැබෙයි. නමුත් පළදායය ලැබෙන්නේ නැහැ කියලා අපි කියන්නේ. මුදල් වශයෙන් බිලියන 3.5ක් පාඩු වී තිබෙනවා දැනට. අපි කිව්ව මුදල් හම්බ කරගන්න පුළුවන් කියලා. ඊට වඩා දරුණුම ජාතික අපරාධය වෙලා තිබෙන්නේ ලක්ෂ දෙකක් වන තරුණ තරුණියන්ගේ ජීවිතවලින් දවස් 15ක් උදුරගෙන තියෙනවා. ඒ කියන්නේ මිනිස් දවස් මිලියන 3.5ක් මේ වර්ජනය කරන අය අනාගත පරපුරෙන් උදුරගෙන තිබෙනවා. We have robbed nearly 3.5 million human days.
ඔබතුමාට ඇත්තද විනාඩි දෙකක් කාලය?
From the futuristic generation of this country. Therefore, I think we had independence. We had 1983 riots. We had 2009 post-war situation. We had 2004 tsunami, post-tsunami. අපට මේ ඉතිහාසය තුළ අපේ ජාතියත් මේ දේශයත් මේ දේශයේ සියලු පුරවැසියන්වත් නගා හිටවන්නට අවස්ථා ලැබී තිබෙනවා. මා හිතනවා ගරු සභාපතිතුමනි මේ ලැබී තිබෙන්නේත් දනින් වැටුණු දේශය නැවතත් ගොඩනැගීමේ ගොඩනගන්නට ලැබී තිබෙන එක අවකාශයක් පමණයි කියා. ඒ අවකාශය අපි සාමූහිකව සාකච්ඡා මාර්ගයෙන් සංවාදව සංවරව සහ විනිවිද භාවයකින් නැවත ගොඩනගා ගත යුතුයි කියා. ඔව් විපක්ෂයේ ඇතැම් අය කියපු එක චෝදනාවක් තමයි මේ විකුරන්න නියමිත ආයතන එහෙම නැත්නම් රජයෙන් රජයේ වගකීමෙන් මිදෙන්නට නියමිත ආයතන පිළිබඳව හරි තක්සේරුවක් ගන්න කියා. මා 100%ක් එක්ම වෙනවා. ටෙලිකොම් වේවා වෙනත් ආයතනයක් වේවා ඒ වෙළඳපොළ පවතින මිල පමණක් නෙවෙයි අනාගතයේදී උපයිය හැකි ආදායම ලාභය කීයද කියත් අපි ගණන් බැලිය යුතුයි. So we must do actual international standard of valuations of all these assets that we may be opening to the public-private investment. So therefore, I think President Ranil Wickremesinghe, thank you, sir. You are a happy person. You should be today. It's your birthday. අවුරුදු 74ක කාලය තුළ ඔබතුමාගේ අද උපන්දිනය තරම් සතුටු විය යුතු උපන්දිනයක් නැතියයි මම සිතනවා. මන් දෙයත් වැටී තිබුණු දේශයක් නගවන්නට ඔබතුමා ඉතාමත්ම අභියෝගාත්මක අවස්ථාවකදී මුහුණ දුන්නු නිසා අද නැවතත් සිනාවෙන්නට පුළුවන් ජාතියක් හැටියට අනාගත බලාපොරොත්තු ඇති කරන්න පුළුවන් ජාතියක් බවට අපි පත් වී ඉන්න නිසා. කලින් එක චෝදනාවක් ගැන මා නිතරම කිව යුතුයි, පිළිතුරු දිය යුතුයි. ආණ්ඩුවේ පක්ෂාය කිව්වයි කියලා IMF යන්න එපා.
මයි කාලය අවසන්.
IMF යන්න එපා. ජාතික සම්පත් මේ විදිහට පරිහරණය කරන්න එපා කියලා. මා එයාට කියන්න තියෙන්නේ එහෙම කියපු ඔක්කොමල්ලා ඉන්නේ විපක්ෂයේ දැන්. මේ මතවාදය මෙතන තියාගෙන හිටපු රජයේ පවා දනගස්සන්නට කරපු අය ඔක්කොම ඉන්නේ විපක්ෂය. ඒ නිසා පොදු විපක්ෂයේ යුතුකමක් තිබෙනවා ඒ අයවත් එක්ක සාකච්ඡා කරලා අපි මේ යන වැඩපිළිවෙලට සුබදායි විදිහට දායක වෙන්න කියා. ශ්‍රී ලංකාව ඇත්තේ එකම රටයි. එය අපි නංවා සිටිය යුතුයි. මන්දයත් එය අපේ නොසැලෙන නොබියන මාතෘභූමියයි. ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යමනි. මීළඟට ගරු සුදිත් සංජය පෙරරා මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15ක් කාලයක් ලැබෙනවා.
සුරසනාරුවට ගරු මන්ත්‍රීතුමනි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධව විවාදය පැවැත්වෙන මේ අවස්ථාවේදී ඒ සම්බන්ධව අදහස් කීපයක් දක්වන්නට අවස්ථාව උදා කළ දීම පිළිබඳ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මං හිතන්නේ ජාත්‍යන්තර අරමුදල සම්බන්ධව මේ තාක් කල් කතා කරපු ඒ වගේ මෙච්චර කතා කරපු යුගයක් මං හිතන්නේ මෑත ඉතිහාසයේ අපිට අහන්න ලැබුණේ නැහැ. ඒකට හේතු වෙලා තියෙන්නේ මං හිතන්නේ වර්තමානයේ ආර්ථික වශයෙන් අපේ රට පත් වෙලා තියෙන පරිහානියත් ඒ වගේම බංකොලොත් භාවයත් නිසා තමයි ජාත්‍යන්තර අරමුදලේ මුදල් ලබා ගැනීම මේ තරම් වටිනාකමක් ඇටට අපි දකින්නේ. ඉතින් අපි දකිනවා මේක පළවෙනි වතාව නෙමේ. මීට අවුරුදු 16කට ඉස්සර 16 වතාවක් මේ IMF එකේ එහෙම නැත්නම් ජාත්‍යන්තර අරමුදලෙන් අපි මුදල් ආධාර ලබා ගන්න කටයුතු කරලා තිබුණා. නමුත් ඒ ආධාර ලබාගත් හැම අවස්ථාවෙදීම අපි දන්නවා ඒ ආධාර මුදල් ලබා ගැනීමේදී අපි ලබා දීලා තියෙන කොන්දේසි ඒ වගේම අපි ඉටු කරන්න ඕන කාර්යයන් සම්බන්ධව ඒ කාල සීමාව තුළ අපි නිසියාකාරව කටයුතු කරමු නැති එකත් මං හිතන්නේ මේ ආර්ථික පරිහානියට එක්තරා හේතුවක් ඇරිට අපි දකිනවා. ඊට අමතරව ගරු සභාපතිතුමනි අපි දකිනවා විශේෂයෙන්ම අද හුඟ දෙනෙක් කතා කරනවා අවුරුදු 70ක ශාපය ගැන. ඒ වගේම අවුරුදු 70ක් අපේ රට නිසියාකාරව පාලනය කරපු නැති නිසා ඒ පක්ෂවලින් ගත්තා වූ තීරණ නිසා තමයි මේ ආර්ථික අවපාතය එහෙම නැත්නම් මේ ආර්ථික අර්බුදයට අප රට මූල පාළ තියෙන්නේ කියලා තමයි අද යම් පිරිසක් මේ රටේ සමාජගත කරන්න හදන්නේ. මම හිතන්නේ ඒකට අපිට ඒකට එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. අපි දන්නවා අවුරුදු 70ක් කෙසේ වෙතත් පහුගිය අවුරුදු දෙකක් කාල සීමාව තුළ තමයි ගෞරව සභාපතිතුමනි මේ රටේ විශාල ආර්ථික පරිහානියක් එහෙම නැත්නම් මේ රට බංකොලොත්භාවයට පත් කරන්න හේතු වුනේ. ඉතින් මේකට හේතු වෙච්ච කාරණාවක සම්බන්ධව මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි දන්නවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් ඒ වගේම දැන් ඔය කතා කරන වර්තමාන ආණ්ඩුවේ මැති අපතිවරුන්ගේත් ඒ වගේම නිලධාරීන් ගත්තා වූ ක්‍රියාමාර්ග නිසා තමයි අපේ රට මේ ආර්ථික වශයෙන් මෙච්චර ප්‍රපාතයට ගියේ කියලා මම කියන්න ඕනේ. ඉතින් ඒ හේතුව නිසා තමයි ගරු සභාපතිතුමනි අපිට විවිධ ක්‍රියාමාර්ග වලට යන්න සිද්ධ වුණේ. ඒ වගේම ජාත්‍යන්තර ඉස්සර දණින් වැටෙන්න, ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් මුදල් ටික ලබා ගන්න මේ හැම කටයුත්තරම යන්න සිද්ධ වුණේ මේ ආර්ථික පරිහානිය එහෙම නැත්නම් අපේ රටට ඇතිවෙච්ච මේ අපපාතය නිසා කියලා මම තමුන්නාසිර මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඉතින් අපි දන්නවා ගරු සභාපතිතුමනි මේ සම්බන්ධව මම හිතන්නේ උගාක් වෙලාට අපි දැක්ක මේ සම්බන්ධ විවාදයට සම්බන්ධෙත් මැති අමතුරු අද මම හිතන ආකාරයට එක්තරා මතයකට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් මේ රට හදන්න ඕනේ නම් අනිවාර්යයෙන් මේ රටේ පෞද්ගලිකකරණය කරන්න ඕනේ. ඒ වගේම පාඩු ලබන ආයතන අනිවාර්යයෙන්ම ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ. ඒ වගේ මේව සම්බන්ධ යම් කිසි සාධනීය ක්‍රියාමාර්ගයකට යන්න ඕනේ කියලා තමයි උගදෙනේ පුන පුනා කතා කරුවේ. මම දන්නවා අද ගරු සභාපතිතුමනි මේ අය මං හිතන්නේ පහුවෙලා හරි අවුරුදු ගණනාවක් ගිහිල්ලා හරි කමක් නැහැ මේ පොත්ජන පෙරමුණේ ඒ දවස්වල මේ පෞද්ගලිකකරණයට විරුද්ධව කටයුතු කරපු අය යම් කිසි මතයකට ඇවිල්ලා යම් කිසි එකඟතාවයකට ඇවිල්ලා තියෙන එකත් මං හිතන්නේ අද මං හිතන්නේ රටේ හොඳ ගමන් මාර්ගයට සතුටට කාරණයක් වෙනවා කියලා මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඉතින් අපි මේ ආර්ථිකයේ අවපාතය එහෙම නැත්නම් මේ ආර්ථිකයේ බංකොලොත් වෙන්න ඒ වගේම අපි ආණ්ඩු වශයෙන් ගත්ත තීන්දුව සම්බන්ධව කතා කරුවොත් එහෙම අපිට මං හිතන්නේ 1956 අවුරුද්දේ ගල් සභාපතිතුමනි යන්න සිද්ධ වෙනවා. මොකද අපි දන්නවා ඒ දවස්වල අපේ රට යම් කිසි ආකාරයට අධිරාජ්‍යවාදීක මුදව ගත්තට පස්සේ එදා DS සේනානායක මැතිතුමන්ලා ඒ වගේ මේ ඒ කාලේ නියෝජනය කරපු ගරු මැති අමතිතුමන්ලා විශේෂයෙන්ම සුදු අධිරාජ්‍යවාදී අරංගිය ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක දිගින් දිගටම ගියා. ඒ අයත් මං හිතන්නේ ඒ අවස්ථානුකූල විශ්වාස කෙරුවේ අපි දන්නවා දැන් තමුන්නාසලා විශ්වාස කරන මේ පෞද්ගලික කරණය ඒ වගේම පෞද්ගලික ව්‍යවස්ථාවකින් තුල මේ රටේ ආර්ථිකය හදන්න ඕනේ කියලා තමයි එදා අපි පැරණි නායකයෝ කල්පනා කෙරුවේ. නමුත් ගරු සභාපතිතුමනි අවසානාලට වගේ 1956 දී මේ අය මං හිතන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට යන්න ඕනේ. ඒ වගේම ජනසත්තු ව්‍යාපාරයට යන්න ඕනේ කියලා තමයි මේ රට සම්පූර්ණයෙන්ම ආපස්සට හැරෙව්වේ කියලා අපි මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඊට පස්සේ ගරු සභාපතිතුමනි 1960 ඊට තවත් ඔබට ගිහිල්ලා ඒ කියන්නේ සිරිමා බණ්ඩාරනායක මැතිනිය විශේෂයෙන්ම අපි දන්නා ඒ කාලේ තිබුණු බහුජාතික සමාගම් ඒ වගේම එක්සෝන් සමාගම ඒ වගේම ෂෙල් සමාගම් මේ රටින් පිටුවහල් කරන්න කටයුතු කරපු නිසා තමයි අද මේ රටේ තෙල් අර්බුදයක් ඇති වෙන්නත් ඒ වගේම මේ කන්ද ෂෙල් සංස්ථා වගේ පාඩු ලබන ආයතන අපේ ජනතාවට දරා ගන්න බැරි පාඩු ලබන ආයතන අපිට හිමිවෙන්න සිද්ධ වුණේ මේ හේතු නිසා කියලා මම කියන්න ඕනේ. ඊට පස්සේ ගරු සභාපතිතුමනි අපි දන්නවා අනිත් පැත්තෙන් අපි ගත්ත වැරදි ආර්ථික තීරණේ තමයි 1972 දී වතු ජන සතුව විශේෂයෙන් අපි දන්නවා අධිරාජ්‍යවාදීන් ඒ වගේම බැවිලි සමාගම් ඒ කාලේ මේ බැවිලි ආර්ථික ඉතාමත් හොඳින් නඩත්තු කරලා හොඳින් පවත්වාගෙන ගියා. ඒ වගේම අපි දන්නවා මේ රටේ තේ වෙළඳපොළ ඒ වගේම සිලෝන් ටී නාමය ඇතිකරන්න ඒ වගේම තේ වෙළඳපොළ නිර්මාණය කරන්න ඒ වගේම තේ වෙළඳපොළ පරිපාලනය කරන්න කටයුතු කිරුවෙත් අපේ ලංකාවේ ඉන්න සමාගම් වලින් කියලා ඒ කාලේ අපි මතක තියෙනවා. ඉතින් මේ ඔක්කොම සම්පූර්ණයෙන් නැති වෙන්න තීරණ ගත්තේ ගොඩක් වෙලාට අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ පොත්ජන පෙරමුණ මේකට වාක් කියන්න ඕනේ කියලා තමයි මම කියන්නේ. ඊට පස්සේ දැන් මේ ආර්ථික අර්බුදයට තමුන්නාසලා සම්පූර්ණයෙන්ම මේක වාක්‍යයෙන් බාර ගන්න ඕනේ. මොකද අපි දන්නවා ජනාධිපතිතුමා මං හිතන්නේ පහුගිය දවස්වල පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශ කරේ මොකද්ද? එතුමා මේක බාරගත් රට බොහොම අමාරුවෙන් තිබුණු රටක්. ඒ වගේම අපි දන්නවා විදුලි බලය පැය 24ක් දෙන්න බැරි රටක්. ඒ වගේම ආර්ථිකයේ බිඳුවට වැටිච්ච රටක්. ඒ වගේම සෙල් ටික ලබා දෙන්න බැරි වෙච්ච රටක්. ඒ විතරක් නෙමේ ගෑස් ටික නිසියාකරව ලබා දෙන්න බැරි රටක් තමයි මම බාරගත්තේ කියලා මං හිතන්නේ. ඒකට වග කියන පොදු ජන පෙරමුණේ මැති අමුතුනික ළඟ තියාගෙන තමයි එතුමායි ප්‍රකාශය කෙරුවේ. ඉතින් ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් ගල් සභාපතිතුමනි මේ ආර්ථික අවපාතයට එහෙම නැත්නම් මේ ආර්ථික පීඩනයට දායකත්වයේ දරපු උදවිය කවුද කියන එක ගැන මං අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අද මං හිතන්නේ IMF එක ලැබිච්ච එක ගැන ඒ වගේම ජාත්‍යන්තර අරමුදල ලැබිච්ච එක ගැන අද විශේෂයෙන්ම මේ පොදු ජන පෙරමුණේ උදවිය එහෙම නැත්නම් මැති අමුතුරු කතා කෙරුවා. මම කියන්න ඕනේ ගරු සභාපතිතුමනි මේක මං හිතන අද ඊ විතරක් නෙමෙයි අදහස් ඉදිරිපත් වුනේ මේක ආර්ථිකයේ යම් යම් දවසින් දවස පිරියනකොට දවසින් දවස ආර්ථිකය පල්ලෙහාට යනකොට අපි තමයි විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ හැටියට අපේ ගරු නායක සජීව ප්‍රේමදාස මැතිතුමත් ඒ වගේම අපේ ආර්ථික විශේෂඥයෝ වන හර්ෂද සිල්ලා මැතිතුමල්ලා ඒවගේම අපි ආර්ථික අනිකුත් වීජ සංයු හැම කෙනාම කිව්වේ දැන් මේ රට ඉතාමත් ගමන් කරන මාර්ගයේ වැරදි මේ ක්‍රමයට ගියොත් එම් අපිට කවදාකවත් මේ ආර්ථික ප්‍රශ්න වලින් ගොඩ එන්න පුළුවන් කමක් නැහැ රට අනිවාර්යයෙන්ම බංකොලොත්භාවයට ගමන් කරනවායි කියලා කිව්වා ඒ නිසා මේකට තියෙන එකම විසඳුම තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න ඕනේ කියලා නමුත් ඒ අවස්ථාව අනුකූල අපි දන්නවා එදා හිටපු මුදල් රාජ්‍ය ඇමතිවරු ඒ වගේ මුදල් ඇමතිවරු මේ කවුරුත් ඒකට එක ගුණේ නැහැ ඒ අය කිව්වේ මොකද්ද අපි ජාත්‍යන්තර අරමුදලට යන්නේ නැහැ අපේ ප්‍රතිපත්තියන් ජාත්‍යන්තර වශයෙන් පාව දෙන්න සූදානම් වෙන්නේ නැහැ ඒ නිසා අපි කිසි විටකත් අපි දේශීය යාන්ත්‍රණයක් තුළ අපේ රටේ ආර්ථිකය හදනවා කියලා තමයි ගරු සභාපතිතුමනි ඒ අය එදා කිව්වේ ඉතින් මම තමුන්නාසලට කියන්න ඕනේ මේ වෙලාවේදී අපි කියනවා මේ අය කතා කරනවා රත්න ජපත්තු කරනවා බොහොම උදාන් කරනවා අපි මේ ජාත්‍යන්තර අරමුදලෙන් මේ මුදල ගත්තයි කියලා නමුත් තමුන්නාසලට අපි කියන්න ඕනේ මේක තමුන්නාසලා දකින්න ඉස්සෙල්ලා තමුන්නාසලා මේ සම්බන්ධ අවබෝධයක් කරගන්න ඉස්සෙල්ලා තමයි විශේෂයෙන්ම සමග ජනබලපිකේ පක්ෂයක් හැටියට මේක දැකලා මේක ආර්ථිකයට ගලප ගන්න ඕනේ ආර්ථිකේ ගොඩ ගන්න මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා තීන්දුව తీරන ගත්තේ කියලා මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ එතන මම ඉල්ලහින්ද කැමැති කර සභාපතිතුමනි දැන් අපි මේක ගත්තයි කියලා මේ මිලියන 300ක් 400ක් එක වාර්ෂිකයක් අපි ලබා ගත්තයි කියලා අපිට මේ රටේ තියෙන සියලුම ප්‍රශ්න ටික විසඳන්න පුළුවන්ද කියන එක ගැන තමයි අපි කල්පනා කරලා බලන්න ඕනේ මම දන්නා තරමින් අපිට මං හිතන්නේ ආර්ථික වශයෙන් ඒ ජාත්‍යන්තර අරමුදලින් යම් කිසි කොන්දේසි මාලාවක් ලබා දීලා තියෙනවා ඒ කොන්දේසි මාලාව ඉෂ්ට කරන්න මං හිතන්නේ ලේසි පාසු කටයුත්තක් නෙමෙයි ඒ සම්බන්ධව දැන්ටමත් මං හිතන්නේ අපේ රටේ ජනතාව විශාල පීඩාවට ලක් වෙලා තියෙනවා මොකද මේකේ කොන්දේසි ඉෂ්ට කරන්න ඕන නිසා තමයි තමුන්නාසලට පහුගිය කාලේ විදුලි බිල වැඩි කරන්න සිද්ධ වුණේ ඒ වගේම ඉන්ධන බිල වැඩි කරන්න සිද්ධ වුණේ ඒ වගේම ජල බිල්පත් වැඩි කරන්න අනිකුත් හැම දෙයක්ම ජනතාව පිට පටවන්න සිද්ධ වුණේ ගරු සභාපතිතුමනි මේ IMF එකේ එහෙම නැත්නම් ජාත්‍යන්තර අරමුදලේ කොන්දේසි ටික ඉෂ්ට කරන්න සිද්ධ වෙච්ච නිසා තවදුරටත් අපි දන්නේ නැහැ මේකේ කොන්දේසි ටික ඉෂ්ට කරන්න කොච්චර ජනතාවට තව කැපවීම කරන්න සිද්ධ වෙයිද ජනතාවට තව කොච්චර පීඩාවට ලක් වෙන්න සිද්ධ වෙයිද කියන එක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ අපි දන්නේ නැහැ මේකේ තියෙන කොන්දේසි මොනවද කියලා තව ඉෂ්ට කරන්න තියෙන්නේ. ඉතින් මම ගර්ජයෙන් ඉල්ලා හින්න කැමති ජනතාව පහුගිය අවුරුදු දෙකක් කාල සීමාව තුළ කරු සභාපතිතුමනි නොයෙකුත් ආකාරයේ ආර්ථික පීඩාවට ලක් වෙලා ඉන්නේ. අදට ජනතාවට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ජනතාව බොහෝම ආර්ථික වශයෙන් ප්‍රශ්න ගණනාවකට මුහුණ පාගමින් තමයි අද මේ දිනවල කටයුතු කරන්නේ. ඉතින් තවදුරටත් මම හිතන්නේ නැහැ ජනතාවට මේ පීඩනය තවදුරටත් දරා ගන්න පුළුවන් වේද කියලා. ඒ නිසා මම ඉල්ලා හින්න කැමති ජනාධිපතිතුමාගේ ඒ වගේම හැම කෙනාගේ යුතුකමක් වක්කීමක් තියෙනවා. මේ ආර්ථික ජාත්‍යන්තර අරමුදලේ කොන්දේසි විතරක් ඉෂ්ට කරනවා වගේම මේ ජනතාව වෙනුවෙන් බලලා ජනතාවගේ පැත්තෙනුත් යම් කිසි සහන ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙනවා ඊට විතරමතර ගරු සභාපතිතුමනි අපි දන්නා විශේෂයෙන්ම පහුගිය දවස්වල මේ ජාත්‍යන්තර අරමුදලේ කොන්දේසි ඉෂ්ට කරනවා වගේම පහුගිය දවස්වල අපි දන්නා ජනතාවගේ පැත්තෙන් විශේෂයෙන්ම අපි දන්නා මේ කොන්දේසි ඉෂ්ට කෙරුවට මම දන්නා තරමින් විශේෂයෙන්ම අපිට අනිත් පැත්තෙන් හිතන්න වෙනවා ගරු සභාපතිතුමනි අපේ රටේ ආර්ථිකයට අපේ ජාති ආදායම ඇති කරගන්නේ කොහොමද? ඒ වගේ විදේශ විනිමය ගේන්නේ කොහොමද කියන එක ගැන අපි විශාල වැඩ කොටසක් කරන්නත් සිද්ධ වෙනවා කියලා මම මේ අවස්ථාවේදී ගරු සභාපතිතුමනි කියන්න ඕනේ. ඉතින් අපි දන්නවා මොකද්ද අපිට විදේශ විනිමය ගේන්න තියෙන තැන්. විදේශ විනිමය ගේන්න තියෙන ආදායම් මාර්ග ගන්න තියෙන කීප තැනයි තියෙන්නේ. එකක් තමයි අපිට පිටරට රැකියාව සම්බන්ධව තියෙන ආදායම. ඒක ගැන තමයි හුඟක් අවස්ථාවේදී අපි කතා කරන්නේ. ඒක තමයි අපිට තියෙන පළවෙනි ආදායම කියලා තමයි ගරු සභාපතිතුමනි අපි කියන්නේ. නමුත් ඒකට මොකද්ද අපි දීලා තියෙන සහන? අපි දන්නවා අද මේ වෙනකොට විදේශ වෙළඳපොළට යන්න එහෙම නැත්නම් විදේශ රැකියාව වෙළඳපොළට යන්න විශාල තරුණ පිරිසක් ඕලින් ගහයිලා ඉන්නවා. මොකද පහුගිය දවස්වල ඇතිවෙච්ච ප්‍රශ්න නිසා ඒ වගේම රැකියා අහිමිවීම නිසා අද මං හිතන්නේ විශාල තරුණ පිරිසක් විදේශයට ගත වෙන්න සූදානම් වෙලා ඉන්නවා. නමුත් රජයේ පැත්තෙන් මොකක්ද දීලා තියෙන සහනය කරු සභාපතිතුමනි? අද අඩුම තරමින් Tamanට යන්න ගමන් බලපත්‍රයක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ගමන් බලපත්‍රයක් කරගන්න නම් මං හිතන්නේ මාස ගාණක් අද බලා ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ගමන් පළපත්‍රයක් සතියකින් දෙකකින් දෙන්න බැරි රටක එහෙම නැත්නම් පාලන තන්ත්‍රයක තමයි අද අපි පත් වෙලා තියෙන්නේ. ඉතින් මම ඉල්ලා හින්න කැමති ගරු සභාපතිතුමනි අනිවාර්යයෙන්ම මේ රට සංවර්ධනය කරන්න ඕනේ නම් අපි ආර්ථිකය එහෙම නැත්නම් විදේශ ආදායම ගේන්න ඕනේ නම් අපි අනිවාර්යයෙන්ම මේ වගේ පැති ගැන කල්පනා කරන්න ඕනේ. විදේශ රැකියාවලට යන්න ඉන්න තරුණයන්ට යන්නෙන් අවශ්‍ය කරන පහසුකම් සපයලා දීම අපේ යුතුකමක් වක්කීමක් කියලා මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඊට අමතරව කර සභාපති අපි දන්නවා බැබිලි ශේෂ්ත්‍රය සම්බන්ධව ඒකත් අපි දන්නවා විශාල වශයෙන් විදේශ විනිමය ගේන්න තියෙන හොඳ ආදායමක් ලබන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් අපි දන්නවා පහුගිය දවස්වල තමුන්නාසලගේ රජය ගත්තා වූ යම් යම් තීන්ද තීරණ නිසා පොහොර තහනම් වගේ දේවල් නිසා අපි දන්නවා බැබිලි ශේෂ්ත්‍රය සම්පූර්ණයෙන්ම කඩාවැටීම ලක් වුණා. ඒ නිසා අපිට විශාල වැඩ කොටසක් මේ බැබිලි ශේෂ්ත්‍රය නගා හිටවන්නක් කරන්න තියෙනවා කර සභාපතිතුමනි. ඉතින් ඒ නිසා මම ඉල්ලා හිටින්නේ කැමැති විශේෂයෙන්ම මේ බැබිලි ශේෂ්ත්‍රයට බලපාන මූලික ප්‍රශ්න රාශියක් තියෙනවා. මම මොකද වැවිලි ශේෂ්ඨී නියෝජනය කරන කෑගල දිස්ත්‍රික්කයේ ඒ වගේම සබරගම් පළාත නියෝජනය කරන්නේ අපි දන්නා පොහොර තහනම නිසා වැවිලි ආදායම අද සම්පූර්ණ නැති වෙලා තියෙනවා. ඒ නිසා රජයේ පැත්තෙන් ගත්තොත් එහෙම ඒයට යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න වෙනවා. අද අපි දන්නා මේ විදුලි බිල වැඩිවීම නිසා ඊයේ පෙරේද අපිට තේ කර්මාන්ත ශාලා කරුව හමු වුණා. ඒ තේ කර්මාන්ත ශාලා කරුව කියන්නේ මොකද්ද? මේ රජයේ ගත්ත මේ විදුලි බිල වැඩි කරන්න ගත්ත තීරණ නිසා අපිට නිසියාකාරව තේ කර්මාන්තය නියැලෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තේ කර්මාන්තය නියැලලා හිටියා වුණත් ඒ දළු තේ දළු ලබා දෙන අයට හොඳ මිලක් ලබා දෙන්න හැකියාවක් නැහැ මේ අධික පිරිවැය නිසා. ඒ වගේම දළු ප්‍රහාණය කරන්න ගරු සභාපතිතුමනි අද ඉන්ධන මිල වැඩි වෙලා තියෙන නිසා විශාල වියදමක් අද දරන ඒ තේ කර්මාන්ත කරුවන්ට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් රජයේ පැත්තේ මම ඉල්ලා හිටින්නේ මේ ශේෂ්ඨ ගැන විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය. ඒ ව්‍යාපාරය ගැනත් අපි ගොලා බලාපොරොත්තුයන් ඉන්නවා. සංචාරක ටික ආවොත් තමයි අපිට අනිවාර්යයෙන්ම විදේශ විනිමය ලබා ගන්න පුළුවන් අනික්කා පැත්ත කියලා. ඉතින් මෙතනදී සමුන්නාසලගේ මම කියන්නේ විශේෂයෙන්ම සංචාරක පැත්ත ගත්තොත්
ඒ
ගරු සභාපතිතුමනි සංචාරක ව්‍යාපාරයට සම්බන්ධලා ඉන්න උදවිය පහුගිය දවස්වල අපි දන්නා කොරෝනා වසංගතය නිසා ඒ තමන්ට නිසියාකාරව ඒ ව්‍යාපාරය නිලෙන්ඩ හැකියාවක් ලැබුණේ නැහැ. තමන්ගේ හෝටල් සමහරක් ආදී අවස්ථාවලදී වහලා දාන්න සිද්ධ වෙලා තිබුණ අවස්ථාල් අපි දැක්කා. ඒ වගේම අපි දන්නා විශාල ණය බරකින් අද සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්න හෝටල් හිමියෝ අද පත් වෙලා තියෙනවා. ඉතින් මම දන්නේ නැහැ පහුගිය දවස්වල රජයේ කියනවා යම් යම් සහන ලබා දුන්නා. ඒ වගේම ණයසොල්ට යම් කිසි සහනයක් ලබා දුන්නා කිව්වා වුණත් මේ ණය කිසිම දෙයකින් අපේ සංචාරක හෝටල් වලට සම්බන්ධ වෙලා ඉන්න ඒ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්න උදවියවත් එහෙම නැත්නම් ස්වයං රැකියාවට සම්බන්ධ වෙලා ඉන්න උදවියටත් කිසිම සහනයක් ලැබිලා නැහැ කියන එකත් මේ අවස්ථාවේදී සභාපතිතුමනි මම කියන්න ඕනේ. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම තවත් විදේශ විනිමය ගේන්න තියෙන. මොකද අපි දන්නවා දැන් මේ රට සම්පූර්ණ විදේශ ආදායම එහෙම නැත්නම් විදේශ විනිමය ලබා ගත්තේ නැත්නම් අපිට ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපි දන්නවා අපේ රටේ සමස්ත දෙවනි ආදායම තියෙන ගරු සභාපතිතුමනි ඇඟලුම් ශේත්‍රයේ. අද ඇඟලුම් ශේත්‍රයේ නියලා ඉන්න උදවියත් මොකද කියන්නේ? අද ඇඟලුම් ශේත්‍රයේ නියලා ඉන්න උදවියත් කියන්නේ අනිවාර්යයෙන්ම මේ ඇඟලුම් ශේත්‍රයේ පවත්වාගෙන යන්න පුළුවන් කමක් අපිට නැහැ. අනිවාර්යයෙන් මේ තියෙන පිරිවැයත් එක්ක මේ විදුලි බිලත් එක්ක අද විශාල වියදමක් අපිට දරන්න සිද්ධ වෙලා තියෙනවා. අනිකුත් රටවල් එක්ක අපිට මේක සංසන්දනය කරන්න පුළුවන් කමක් නැහැ. අනිකුත්
රටවල්
ගමන යන්න පුළුවන් කමක් නැහැ කියලා තමයි ගරු සභාපතිතුමනි කියන්නේ. ඒ නිසා මම ඉල්ලා හිටින්න කැමති රජය ඇත්ත වශයෙන්ම මේ IMF ආධාර මුදල් ලබාගෙන ඒක පැත්තකින් AI කොන්දේස් ටික ඉෂ්ට කෙරුවා විතරක් වඩා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ පැත්තෙන් අනිත් පැත්තෙන් අපේ රටේ ජනතාව එහෙම නැත්නම් නියවිලා විවසාවල නියවිලා ඉන්න උදවිය ඇඟලුම් ශේත්‍රයේ ඒ වගේම වැවිලි ශේත්‍රයේ නියලා ඉන්න උදවිය ඒ වගේම ස්වයං රැකියාවල නියලා ඉන්න උදවිය ඒ වගේම සංස්ථාතක ශේත්‍රයේ නියලා ඉන්න උදවිය සම්බන්ධව යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා ඒයට යම් කිසි සහන ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනි කියන එක තමයි අපි මේ අවස්ථාවේදී කියන්නේ. අනිත් පැත්තෙන් ගත්තොත් එම් කර සභාපතිතුමා එක කාරණාවක් විතරක් කියලා මම නතර කරන්නම්. මොකද දන්නවද අපි දකින්න හුඟක් වෙලාවට දැන් මේ IMF එකේ ආධාර මුදල ලැබුණාට පස්සේ ඒ වගේම විදේශයේ විශේෂයෙන්ම මේ ඩොලර් එකේ මිල පහළ යෑමක් අපි දකිනවා. මිල පහළ යනකොට අපි දකින්නද යම් යම් වඩුවල ඒ වගේම පාරිභෝගික භාණ්ඩවල විතරක් නෙමෙයි පොහොරවල ඒ වගේම කිරිපිටිවල මිල අඩුවීමින් යම් ප්‍රවණතාවයක් අපි දකිනවා. නමුත් මට තේරුම් අරගන්න බැරි කාරණාව තමයි ගරු සභාපතිතුමනි අපි ඊයේ පෙරදා දැක්ක දැන් පොහොරවල මිල දැන් මේ වෙළඳ ඇමතුමත් ඉන්න නිසා කෘෂිකර්මතුමා නැහැ. නමුත් අපි දැක්ක පොහොරවල මිල තිබුණේ රුපියල් 18500ට. නමුත් දැන් දැක්ක ඊයේ පෙරේදා පෞද්ගලිකව පෝර ගින්නට සමාගම් කියලා තියෙන අපි පෝර මිටිය රුපියල් 10000ට දෙන්න සූදානම් කියලා. මට හිතා ගන්න බෑ කොහොමද දැන් මේ ඩොලර් එක අඩුුනේ මේ ඊයේ පෙරේදා.
එහෙම
නැත්නම් සතියකට දෙකකට විතර ඉස්සෙල්ලා. කොයි ආකාරයෙන්ද මෙච්චර මිලක් අඩු කරන්න මෙයාට පුළුවන්කම ලැබුණේ? එහෙනම් ගරු සභාපති අපිට කියන්න තියෙන අනිවාර්යයෙන්ම පෞගේ කාල සීමාව තුළ මේ පාරිභෝගික හුරාකාමී වැඩපිළිවෙළක් තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් කොහොමද එක පාට තමන් ඩොලර් ටික අඩු වෙච්ච ගාම බට් ටික ගින්න ගන්න පුළුවන් කමක් නැහැ. පෝර ටික ගේන්න ගියත් එහෙම නැත්නම් කිරිපිටි ටික ගේන්න ගියත් එහෙම නැත්නම් වෙනත් පාර්ලිමේන්තු ද්‍රව්‍යයක් ගේන්න ගියත් විශාල කාල සීමාවක් ගත වෙනවා.
අවසන් කරන්නේ
වෙනකෝ කොහොමද මුදල් අඩු කරන්නේ? එහෙමනම් මෙතෙක් කල් කරලා තියෙන්නේ අපි දන්නා විවිධ තැන්වලට මුවා වෙලා මේ පාරිභෝගික එහෙම නැත්නම් මේ රටේ ජනතාව ගසා කාපු වෙළඳ ව්‍යාපාරික මාෆියාවක් තිබුණයි කියන එකයි ගැනත් අපිට යම් කිසි සැකයක් තියෙනවා කියලා මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. එහෙමනම් ගරු සභාපති මම මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කාලේ ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපි කාගෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ මේ රට කුමන දේශපාලන මතිමතාන්තර දැරුවා වුණත් සභාපතිතුමනි මේ රට හොඳ තත්ත්වයකට පත් වෙන දකින්න අපි කාගෙත් කැමැත්ත ආසාව. ඒ නිසා ජනාධිපතිතුමා අන්තිම සාධනීය තීන්දුව ගන්නවා නම් ඒවට සහයෝගය ලබා දීමේ කිසි පැකිලීමක් අපි තුල නැහැ. නමුත් ඒවා විනීතභාවයෙන් සිද්ධ වෙන්න ඕනේ. පෞද්ගලික අංශයේ යම් කිසි දෙයක් විකුණනවා නම් එහෙම නැත්නම් අපි දන්නා තරමින් අපි දන්නවා ලාභ ලබන ආයතන අද විකුණන්න යම් කිසි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරලා තියෙනවා. ඉතින් මේවා විකුණනකොට අපි කල්පනා කරන්න ඕනේ පහුගිය කාලේ තිබුණ අත්දැකීම් අපි දැකලා තියෙනවා. මොනතරම් මුදල් කොමිස් ගැසීමක් සිද්ධ වුණාද? මුදල් වංචාවක් සිද්ධ වෙලා තියෙනවාද? ඒ වෛයාකරණ සිද්ධ වෙනවාද කියලා තමයි අපි කල්පනා කරන්න අපි හැමෝමන්ට විනෝදභාවයක් බලාපොරොත්තු වෙනා කියලා ප්‍රකාශ කරමින් මගේ වතුන් සල්ප ආසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුමන්තුමාට. මීළඟට ගරු ජගත් සමරවික්‍ර මන්තෝ ඔබතුමාට විනාඩි 16 කාලයක් ලැබෙනවා.
ස්තුතියි වේලාව ලබා දීම සම්බන්ධව මොළසුනේ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද දවසේ අතිගරු ජනාධිපතිතුමාට එතුමාගේ උපන්දිනය වෙනුවෙන් සුබ පතන්න මම අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම අද දවසේ කතා වුණු විපක්ෂයේ කරුණු කීපයක් මුලින්ම අදහස් ඒ වෙනුවෙන් අදහසක් දැක්වීමටත් මම අවස්ථාවක් කරගන්නවා. මෙතුමල්ලගෙන් කියවුණා යහපාලන කාලේ ඉතිරි කරපු මුදල් අපේ රජයෙන් පිස්සු කෙලිය කියලා. එතකොට දැන් මේ පිස්සු කෙලපුවා මෙයලටම අමතක වෙලා තියෙනවා. ඒ වගේ කරුණු කීපයක් ඉතින් මතක් කර දෙන්න වෙනවා හැමදාම. මොකද එලා එතුමල්ලා කියනවා එතුමල්ලාගේ කාලේ විශාල මුදල් ප්‍රමාණයක් ඉතුරු කරලා තමයි යහපාලන කාලේ එතුමල්ලට ගෙදර යන්න සිද්ධ වුණේ කියලා. ඒ කාලේ හදපු ගොඩනැගිලි මේ වෙනකොට කණු විතරයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා. ඉතින් එයාලා ඉතුරු කරලා තිබුණු මුදල් තිබුණා නම් මේ කණු ඉතුරු කරන්නේ නැතුව ඒ ව්‍යාපෘති සම්පූර්ණම නිම කරන්න තිබුණා කියන එක එතුමල්ලා ඒ කතාවෙන් කියනකොට අමතක වෙලා තමයි කතා කරන්නේ. ඒ වගේ තමයි පෞගේ කාලේ එතුමල්ලාට අමතක වෙලා තියෙනවා මේ වාහන ලීසින් කරලා ගත්ත වාහන හිමියන්ට ඒ ලීසින් ගෙවා ගන්න බැරි වුණාම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමා ඒ ලීසින් වාහන ෆිනෑන්ස් ඇරියස් වෙන ඒවා ඒ ආයතන වලට රැගෙන පැහැරගෙන යන්න දෙන්නේ නැතුව ඒ ආයතන වලට පහසුකම් සලසලා ජනතාවට ඒ වාහන හිමියන්ට පහසුකම් සලසුවා. ඒ විතරක් නෙවෙයි ගම්මාන පිටින් කොරෝනා හැදිලා ගම්මාන කොටස් විදියට කොටස් කරලා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් යොදවලා ආහාර මළු ලබා දීලා මුදල් ලබා දීලා ඒ අයට බේතෙත් දීලා රැක බලාගෙන ඒකට යුතු කාරණා කළා. ඒ වගේම පාසල් දරුවන්ට සූම් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි සෞඛ්‍ය වැඩපිළිවෙළ සාර්ථකව වෛද්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරු සමග ඒ නිලධාරීන් සමග කටයුතු කරලා ජනතාවට සේවය සැලසුවා. මුත දේහපවා රජය මගින් තමයි ආදාහනය කරන්න භූමදාන කරන්න කටයුතු කාරණා සිද්ධ කරේ. කොරෝනා රෝගීන්ට වෙනම රෝහල් පවා හමුදාව මගින් ස්ථාපිත කරලා ඒ අයට සහන සලසලා ඒ අය සුවපත් කරන්න කටයුතු කළා. මේ ආදී විශාල කටයුතු කාරණා රාශියක් කළේ රට වහලා තියෙන වෙලාව. විදේශක අපිට ඩොලර් ආවේ නැහැ, විදේශිකයින් ආවේ නැහැ. අපේ රටේ අය විදේශවලට යන්න බැරුව හිටියා. ඒ අය විදේශ අපේ රටෙන් ගිය විදේශිකයින් අපේම ආදරණීය ජනතාවයේ අසරණතාවයට පත් වෙලා හිටියා. මේ කියන කරුණු කාරණා නිසා ගෙදර ගෘහ මූලිකයා අසනීප තත්ත්වයට පත් වුණාන් පස්සේ ඒ ආදායම ඇහිරෙනකොට ඒ පවුලේ ආදායම විදියට කටයුතු කාරණා කරනකොට තියෙන මුදල් වියදම් වෙනවා මිසක් ආපහු ආදායමක් නැත්නම් ඒ පවුල කඩා වැටෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වෙට තමයි රටපත් උනේ. ඒක මේ අයට අමතක වෙලා පටු දේශපාලන මතිමතාන්තර සහ තමන්ගේ බලය ඉතා කෙටි කාලයකින් ලබා ගැනීමට සමාජයට විසපෝලා සමාජයේ නොමග යවලා ඇතම් කණ්ඩායමක් විසින් තමන් බලය ඉතා පහසුවේ ලබා ගන්න මේ වගේ පහත් තත්ත්වයට කටයුතු කිරීම මේ රට අපේ රට ශ්‍රී ලංකාව අපේ රට විනාශයට ඇදලා දාලා උනත් කමක් නැහැ තමන් බලයට එන්න තමයි මේ අය කටයුතු කරන්න. ඒවා අපි නම් කොහෙත්ම අනුමත කරන්නේ නැයි කියන පණිවිඩය තමයි දෙන්න අපිට උවමනා වෙලා තියෙන්නේ. ඒ නිසා මේ රට අපේ ජනාධිපතිතුමාගේ කතාවෙන් කියවුවයි කියලා ගරු මන්ත්‍රීතුමිය කිව්වා ඉස්සර වෙලා. මේ ජනාධිපතිතුමා කිව්වා මේ විදියට රට කඩාවැගෙන වැටිච්ච වෙලාවේ තමයි එතුමා බාරගත්තේ කියලා. මේ රට කඩාගෙන වැටුණයි කියලා කියන්නේ ආර්ථිකයේ බංකොලොත් උනායි කියන එක තමයි. හැබැයි මේක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහ ඒවකට හිටපු අපේ රජයට විතරක් ඇඟිල්ල දික් කරන්න පුළුවන් කමක් නැහැ මේ අයට. එහෙම කොන්දත් තියාගෙන කතා කරන්න ඒක අසාධාරණයි. ඒක මේ රටේ බහුතරයක් ජනතාව පිළිගන්නේ නැහැ. එයාලට ආවේනික වෙච්ච අර පටු දේශපාලන ගමන් මග හොඳයි කියලා කියන කට්ටිය විතරක් ඒකට අනුගත වුණත් මං හිතන්නේ වැඩි දෙනෙක් ඒ මතයට එකඟ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ IMF ණය මුදල අපිට ලබා ගන්න මොන අසීරුතා මැද්දේ හරි හැකියාව ලැබුණා. මේ හැකියාව ලැබිච්ච එක මේ සභාවේ ප්‍රකාශයට පත් කරනකොට ජනාධිපතිතුමා අපේ ගම්වල ජනතාව ඒ හිටපු තැනින් සුට්ටක් කර එහාට ගිහිල්ලා එයාට සහනයක් මේ රට ක්‍රමයෙන් ඔළුව ඔසවනවයි කියන තත්ත්වයට ඒ අයට ඒ ආරංචිය ලැබෙනකොට ඒ සතුටු වෙලා තියෙනවා. ඒක මේ කුවකකමකට දැකලා මම හිතන්නේ විපක්ෂය මෝඩයෝ මෙහෙමයි කියලා වෙලා එක එක නරිරැල මෝඩ රැල මේ වගේ මහ පහත් විදිහට කතා කරා. මට හිතන මේ ලංකාවේම ආයත මේ කියලා එල්ල හිතෙන. මොකද හේතුව ඒ විදිහට මේ රට සුවපත් වෙලා එහෙම නැත්නම් මේ රට යාන්තමින් හරි නැවත තිබූ තත්ත්වයට පත් වෙනවට කැමති නැහැ. මොකද හේතුව මෙයලගේ මේ පටු දේශපාලන ඉක්මන් ආණ්ඩු බලය ලබා ගැනීමේ කටයුතු ඒ තුලින් ඇහිරෙන නිසා තමයි මේ කරුණු කාරණා කියන්නේ කියලා තමයි අපිට නැවත මේ අයට මතක් කරන් දෙන්න සිද්ධ වෙන්නේ. මොකද හේතුව රට කඩා වැටුණු තත්ත්වය යලට අමතක වෙලා තියෙනවා. යහපාලන කාලේ මහා බැංකුව මුදල් මංකොල්ල අමු අමුවේ කඩාගත්ත ඒවා එයලට අමතක වෙලා ඉනින්දෙන් ඇහැරිලා වගේ තමයි කතා කරන්නේ. ඉතින් මේ කියන විශේෂඥ විශේෂඥ දනුමත් තියෙන මේ පුජ්‍යලින්ට ආරාධනා කරනවා. ජනාධිපතිතුමා එදත් කිව්වා, මම අහගෙන හිටියා, අපි ජාතික ආණ්ඩුවක් විදියට හරි හදන්න මේ අපි ඔක්කොම එකතු වෙලා කටයුතු කරමු කියලා. ඒවට එන්න කණ්ඩායම් මම දැක්කා මුලසුනේ මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ කතාවෙනුත් කිව්වා ජනාධිපතිතුමාගේ කාර්යාලයේ කණ්ඩායම් ඒ අවස්ථාව එනකොට පෙළ ගැහිලා ඉන්න විදිය අපි දැක්කා. ඉතින් අපි කමක් නැහැ, අපි කියනවා කොමාරි කමක් නැහැ, මේ විශේෂඥ දැනුම ලබා දීලා රට සුවපත් කරන්න, රටේ ජනතාවට සහන සලසන්න, හොඳ වැඩපිළිවෙලක් හදන්න, වැරදි තියෙනවා නම් ඒවා නිවැරදි කරගෙන යන්න, එකතු වෙනවා නම් එකතු වෙලා කටයුතු කරමු කියලා ජනාධිපතිතුමා ආරාධනා කළා. ඒ නිසා ඒ සඳහා එකතු වෙන්න කියලා තමයි අපිත් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ. ඒ නිසා අද දවසේ මේ සභාව සතිවාරයේ පටන් ගත්ත වෙලාවේ ඉඳලා කතාවට භාජනය ලැක්ුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වය පිළිබඳව සහ ඒ සඳහා සහයෝගය ලබා ගැනීම සම්බන්ධව තමයි ජනාධිපතිතුමා කතා කළේ. ඒ සම්බන්ධව කතා කළොත් මුලසුනේ ගරු මන්ත්‍රීතුමනි, රටේ පුරවැසියන්ගේ දෛනික ජීවිතයේ මෙන්ම රටක් වශයෙන් සමස්ත ආර්ථිකයේද අතිශය අවදානම්කාරී අවස්ථාවකට පත්ව තිබූ 2022 වර්ෂයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ වත්මන් රජයේ විසින් ආර්ථිකය නැවත ගොඩ ගැනීම සඳහා අනුගමනය කළ යුතු සුදුසුම විසඳුම් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් මූල්‍ය සහාය ලබා ගැනීම බව තීරණය කළා. එම තීරණයට පැමිණි 2022 වසරේදී රටේ නිල සංචිත සහ බැංකු ක්‍රමය සතු සුද්ධ විදේශ වත්කම් පහලට හිඳී ගොස් තිබුණා. COVID-19 ව්‍යසනය බලපෑම්, දේශීය සංචාරක කර්මාන්තයට එල්ලූ විවිධ අහිතකර බලපෑම් මෙන්ම යුක්රේන යුද්ධය පවතින ගැටුම් නිසා ඉන්ධන මිල ඉහළ යාම වැනි සාධක මෙම තත්ත්වය ඇතිවීමට බෙහෙවින් හේතු වුණා. මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශිත ණය ඉලක්කම් වලට අනුකූලව ක්‍රියා කිරීම යන මූල ධර්මය පිළිපැදීමේදී රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ජනප්‍රිය නොවන විවිධ ආර්ථික කළමනාකරණ තීන්දු ගණමින් නිශ්චිත ඉලක්ක කරා ගමන් කිරීමට සිද්ධ වුණා. ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විදේශීය ණය හිමියන් එකඟ කරවා ගනිමින් මෙම ඉලක්ක ජය ගැනීමේ අභියෝගාත්මක කාර්යය වෙනුවෙන් ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් සහ මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා රජය විවිධ තීන්දු තීරණ රැසක් කරා එළඹුණා. දේශපාලනික වශයෙන් ඒ තීන්දු තීරණ සියල්ල ජනප්‍රිය නොවුනත් ආර්ථික වශයෙන් රට ස්ථාවර තැනකට ගමන් කිරීම සඳහා වන තීරණ බව සියලු දෙනා පිළිගත යුතුයයි මම යෝජනා කරනවා. IMF මූල්‍ය සහාය ලබා ගැනීම සාර්ථකත්වය කරාගෙන එන්නට හේතු නව බදු ප්‍රතිපත්ති පදනම් විරහිත විවේචනය කරනුවේ IMF වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමටද කියන එක තමයි අපි සියලු දෙනාම සහ රටේ වැඩිතර බහුතර ජනතාවක් කතා කරන්නේ. රජය හඳුන්වා දුන් නව බදු ප්‍රතිපත්තියේදී සිදු කර ඇති ප්‍රධානතම වෙනස්කමක් වන්නේ 2019 දී ඉහළ දැමූ ඍජු බදු ආදායම් සීමාව සාධාරණ ආදායම් සීමාවක් දක්වා යලි අඩු කිරීමයි. එනම් රුපියල් ලක්ෂයෙන් ඉහළ ආදායම් උපයන්නන් යම් බද්දකට යටත් කිරීමයි. රජයේ රජ අංශය සම්බන්ධයෙන් ගත් විට මෙම උපයන විට අය කරන බද්දට යටත් වන්නේ සමස්ත රාජ්‍ය සේවකීන්ගෙන් 10%කටත් වඩා අඩු ඉතා සුළු ප්‍රමාණයක්. ගුරු වෘත්තිය වැනි ඊට සමාන්තර වෘත්තිය කණ්ඩායම්වලට මෙම බද්ද කිසිසේත්ම අදාළ වන්නේ නැහැ. මසකට රුපියල් ලක්ෂයක් දක්වා පමණක් උපයන කිසිවෙකුට මෙය අදාළ නොවන අතරම රුපියල් ලක්ෂයේ සිට ඉහළ ආදායම් උපයන්නන් ඒ අනුපාතයන් අනුව බදුගේ යුතු වෙනවා. තම වෘත්තිය යුතුකම් ඉටු කිරීම කෙරෙහි අවධානය යොමු නොකරන විවිධ කණ්ඩායම් අද වන විට වැඩ වර්ජනවල සිට උද්ඝෝෂණ හා පෙළපාලි දක්වා වන විවිධ ක්‍රියාමාර්ග යටතේ නව බදු ප්‍රතිපත්ති විවේචනය කරමින් රටේ ව්‍යාකූල තත්ත්වය ඇති කරමින් සිටිනවා. ඔවුන් මේ අයුරින් රට ව්‍යාකූල කරනුයේ මේ වැනි විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිපත්ති අගය කරමින් මූල්‍ය සහන ලබා දීම ඉතා සාධනීය තැනකට ගෙනවිත් ඇති නිසාද යන්න ගැටලු මතුවෙනවා. එම තත්ත්වය මත රට ස්ථාවර වනුයේ දේශපාලන න්‍යායපත්‍රවලට පටහැනි බව ප්‍රතික්ෂේප වෙනවා. අද වෙන විටත් පෝර සහනාධාර සමෘද්ධි සහනාධාර දීමනා ආහාර සුරක්ෂිතා වැඩසටහන් සියල්ල අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. සහනාධාර ලබා දිය යුතු ජනතාවට හැකි උපරිම සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රජය අතපසු කරලා නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සහාය අවසන් අදියරේ පවත්නා මෙම අවස්ථාවේ සමස්ත පුරවැසියන්ගේම සහයෝගය ඒ සඳහා ලබා දිය යුතු වෙනවා. රට මූණ දී සිටින මෙම අසීරු අවස්ථාවේ වගකීම් සහගත සියලුම දේශපාලන ව්‍යාපාරවල වෘත්තීය කණ්ඩායම්වල මෙන්ම සමස්ත පුරවැසියන්ගේද වගකීම වෙනුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දීමට නියමිත මෙම මූල්‍ය පහසුකම් ලබාගෙන ලංකාව නැවත ළඟා සිටීමේ අභියෝගය පියවර සාර්ථක කර ගැනීම සඳහා කැපවීම හා සහයෝගය දැක්වීමයි. මේ බව ගරු ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව පසුගිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා. IMF ආයතන සමග මේට පෙර අවස්ථා 16කදී කටයුතු කළ ආකාරයට නොව මේ අවස්ථාවේදී එකඟතාවය ලබා ගන්නා සෑම කාර්යයක්ම මෙවර නොපිරිහලා ඉටු කළ යුතු වෙනවා. එසේ නොවී නම් IMF ආයතනයේ ශ්‍රී ලංකාව සමග කටයුතු කරන්නේ නැහැ. ඒ තත්ත්වය යටතේ බහුපාර්ශ්වීය හා ද්විපාර්ශ්වීය මූල්‍ය ආයතන අප සමග කටයුතු කිරීමට ඉඩක් ඇති වන්නේද නැහැ. ඒ අනුව විදේශ ආර්ථික කටයුතු බොහෝ දුරට අඩාල වෙනු ඇත. අප ඒ කරුණු අවබෝධ කරගෙන ඒ කරුණු සියල්ලම ජනාධිපතිතුමා කිව්වා. ඒවා පැහැදිලිවම තේරුම් අරගෙන කටයුතු කරමු කියලා අපි විපක්ෂයට යෝජනා කරනවා. ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කර ඇති මෙම කරුණු කිසිවෙකුට බැහැර කළ නොහැකි බව ඉතා පැහැදිලි. ඒ අනුව මේ අවස්ථාවේ ක්‍රියාත්මක වන සියලු වැඩ වර්ජන වෘත්තීය ක්‍රියාමාර්ග හෝ උද්ඝෝෂණ රට මූණ දෙන කිසිදු ගැටලුවකට විසඳන්නට නොව තව තවත් ගැටලු උග්‍ර කරන්නට පමණක් හේතු වන බව ප්‍රායෝගිකව සත්‍යයකි. ඒ නිසා කෙටි මාර්ග ඔස්සේ බලය ලබා ගැනීම පමණක් තම ඒකායන අරමුණ කරගත් දේශපාලන ව්‍යාපාර හා පක්ෂවලට අවශ්‍ය පරිදි රටේ සමස්ත පැවැත්ම අවධානම කරා මෙහෙවීම වැළැක්වීම රජයෙන්ම අපි සීලු දෙනාගේම වගකීමක්. ඒ සඳහා අපි පක්ෂේ ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු විදිහට අපි බැඳී සිටිනවා, කටයුතු කරනවා. ඒ නිසා කෘෂිකර්ම ඇමතිතුමා සාධනීය වැඩපිළිවෙලක් විදිහට මේ වෙනකොට අපේ ප්‍රදේශවල අපි ගොවි ජනතාව නියෝජනය කරන පොළොන්නරුව වැනි ප්‍රදේශවල ජීවත් වෙන්නේ විශාල වශයෙන් ගොවි ජනතාව මේ වෙනකොට ගොවිතැන් නෙලීමේ කටයුතු අවසන් කර අධියරේ සිටින්නේ. ඒ නිසා මේ වෙනකොටත් ලබන කන්නේ පොහොර මම අවසන් කරන්නම් මුලසුනේ මන්ත්‍රීතුමනි, මට විනාඩියක් දෙන්න. පොහොර මේ වෙනකොට ආධාර විදිහට ලබන කන්නේ පොහොරත් මේ වෙනකොට ලබා දීලා තියෙනවා අපේ ප්‍රදේශවලට. ඒවා අපි ගොවි ජනතාව වෙත ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම ඉන්ධන සානාධාර ලබා දීලා තියෙනවා. වෙළඳ පොලේ යූරියා මිල රුපියල් 7500කින් අඩු කරලා තියෙනවා. ඒ වගේම තමයි අපේ රට මේ වෙනකොට පෞගිය තිබුණු තත්ත්වයටම නැවත යථා තත්ත්වයට පත්වෙමින් තියෙනවා. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමා ගන්නා ක්‍රියාමාර්ග වෙනුවෙන් අපි උපරිම සහයෝගය ලබා දෙනවා. එතුමාට ඒ වැඩපිළිවෙල අපේ අමාත්‍ය තුමල්ලා, මං හිතන්නේ කන්තෙල් ඇමැතිතුමා, ඒ වගේම අපේ අධ්‍යාපන ඇමැතිතුමා, වෙළඳ ඇමැතිතුමා, ඒ වගේම කෘෂිකර්ම ඇමැතිතුමා ආදී සියලුම ඇමැතිවරු ඉතාමත්ම ඌමනාවෙන්, උනන්දුවෙන්, පරිස්සමෙන් ඒ කරුණු කාරණා ඉතා මැනවින් ඉටු කරන බව අපිට පෙනී යනවා. ඒ නිසා කයිවාරු ගහන්න නැතුව, විවේචන කරන්න නැතුව, දැන් මං හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණ පෞගේ කාලේ මොනවා හරි පොඩ්ඩක් අල්ලගත්තොත් ඒක අරගෙන පටු විදියට කටයුතු කරන සමස්ත සියලු දෙනාම නෙවෙයි, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරු කීප දෙනෙක් කණ්ඩායමක් මේ විනාශකාරී තත්ත්වයට අද දමාගෙන දරුවන්ගේ අධ්‍යාපනයත් විනාශ මුඛයට අද දමන තත්ත්වයට පත් කරලා කටයුතු කාරණා කරගෙන යනවා. ඒ නිසා මේ අයට තෝතන්නක් වෙලා තිබුණා. අපේ රට වැටිච්ච වෙලාවේ එයාලට ඉතා සූක්ෂම ලෙස බලය ගන්න මං හිතන්නේ ඒවා ඔක්කොම දැන් ව්‍යර්ථ වෙලා, හාන්සි වෙලා, මේ වෙනකොට කර කියාගත නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ කියන අමාරුම් තත්ත්වයම පටි තද කරගෙන හරි කමක් නැහැ අපේ රට ගොඩ ගන්නට. අමාරු ඕනම කටයුතු කාරණා සියල්ල මං හිතන්නේ මේ සියලු සහනාධාර, සෞඛ්‍ය, සමෘද්ධිය, අධ්‍යාපනය, මේ සියල්ලමත් නොමිලේ ලබා දෙන ගමන් මේ කරන කටයුතු වලට අපි ලාංකීය ජනතාවක් විදියට සහයෝගය ලබා දෙන්නේ නැත්නම් ඒ දෙන්න නැති කණ්ඩායම ගැන හිතන්නේ නැතුව, දෙන බෞද්ධ කණ්ඩායමක් ගැන හිතලා කටයුතු කරන්නට ජනාධිපතිතුමාට අපි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විදියට සහයෝගය ලබා දෙනවයි කියන පණිවිඩේ මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරමින් මට අවස්ථාව ලබා දීම සම්බන්ධව මුළු සුනීගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට බේවින්ම ස්තුතිවන්ත වෙමින් මම නමතිනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතිවන්ත ගරු මන්ත්‍රීතුමාට. මීළඟට ගරු වාසුදේව නානක්කාර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි ඔබතුමාට ස්තුති. ලෝකයේ ආර්ථික විද්‍යාඥයින් 182 දෙනෙක් එකතු වෙලා ලංකාවේ මේ උද්ගත වී ඇති තත්ත්වය ගැන ප්‍රකාශයක් නිකුත් කළා. ඒ ප්‍රකාශය පළ වුණා ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පතේ. ඒ ප්‍රකාශයෙන් කියවෙන්නේ මේ අර්බුදයට හේතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බව. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැරදි උපදෙස් අනුව ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේ අර්බුදය හටගැනී තිබෙන්නේ කියා ඒ ජාත්‍යන්තර කීර්තියක් ඇති විද්වත් ආර්ථික විද්‍යාඥයින් 182 දෙනෙකුගේ අත්සනින් නිකුත් කළ ප්‍රකාශය කියවනවා. අනිත් අතට මේ අර්බුදයෙන් පෙන්වන්නේ අපි ආර්ථිකයේ බිඳවැටීමක් පමණක් නෙවෙයි, සැබවින්ම සංවර්ධන මාදිලියේම අසාර්ථක භාවයයි. එනම් 1978 සිට පැවතුණු නියෝ ලිබරල් මොඩලය බිඳවැටීමයි. නිර්බාධක වෙළඳ පොලක් කැමති තරම් මේ රටට බාණ්ඩ ආනයනය කිරීම, ඒ සඳහා අපේ රට විවෘත කර තැබීම, ඒට උවමනා ප්‍රමාණවත් විදේශ මුදල් අපට නැත්නම් විදේශ මුදල් ණයට ගැනීම, අනික් අතට විදේශ මුදල් ලංකාවේ අපි උපයන ලංකාවෙන් පිටතට ගෙන යෑමේ අයුතු මාර්ගවලට ඉඩ සලසාගත් 2017 විදේශ විනිමය පනතේ සංශෝධනය. මේ ඔක්කොම එකට ගන්න ඕන. මේක ඩොලර් අර්බුදයක් හැටියටයි ඒ වෙලාවේ මතුවලා ඉන්නේ. ඩොලර් අර්බුදේ හේතුව ලංකාවට ලැබිය යුතු විදේශ විනිමය ආදායම ලංකාවට ගෙන්වා ගැනීම වැළකී තිබෙන ආටිකල් 4 කියන ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වගන්තියයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 1978 අපිට කියලා තියුණා මේ විදේශ විනිමය පාලනය ලීල් කළ යුතුයි කියලා. ඒ වෙලාවේ ඉඳලා ලීල් කළා. නමුත් අන්තිමට ඒ විදේශ විනිමය පනත සංශෝධනය වෙන්නේ 2017. රනිල් වික්‍රමසිංහ මහතා යටතේ රවි කරුණායක මුදල් ඇමතුමා වශයෙන් ඉන්න වෙලාව. ඒත් සමගම මේ රටේ විදේශ මුදල් තමන් හිතූ ආකාරයට මේ රටෙන් පිට කරගෙන ගියා. තමන්ගේ දරු පවුල් එක්ක සවාරියන්න ලෝකයේ පුරා මේ විදේශ විනිමය වැය වුණා. තමන්ගේ පිටරටේ ඉන්න දරුවන්ව නඩත්තු කරන්න මේ විදේශ මුදල් වැය කළා. අද වෙනකොට මේ නිර්බාධක වෙළඳපොළ මොඩල කඩා වැටෙමින් තිබෙනවා. ඒකට අඳුරු කාලයක් ඇවිත් තිබෙනවා. ඇමරිකාවේ ප්‍රධාන බෙලේ බැංකු දෙකක බිඳ වැටීම මේක පෙන්නුම් කරනවා. කාට මහජන මුදල් වලින් ඊළඟට ඒ බැංකු ගොඩ ගන්නවා. මෙන්න මේකයි දිගටම මේ මොඩලේ පැවතුණු තත්ත්වය. 2008 විශාල මූල්‍ය අර්බුදයක් ඇවිල්ලා ලෝකේ පුරා තියෙන බැංකු කඩා වැටීමට, ලෝකේ පුරා තියෙන මූල්‍ය සමාගම් බිඳ වැටීමට පටන් ගත්තා. මේ තත්ත්වයෙන් ගොඩ එන්න තාවකාලිකව පුළුවන් වුණත් නැවත නැවතත් පාලනයක් නැති ජාත්‍යන්තර මූල්‍ය බලය අවසාන වශයෙන් නැවත නැවතත් මේ අර්බුදය මතු කරනවා. ඒ අර්බුදය දැන් මතු වෙමින් තිබෙනවා ආයමත් යුරෝපයේ උද්ධමනයේ ඉහළ යනවා. ඒ ඉහළ යාමත් එක්ක යුරෝපය පුරාම අද විශාල අර්බුදයක් නිර්මාණය වේගෙන එනවා. ප්‍රංශයේ අපි දකිනවා විශාල ජනතා සටන් වැඩවර්ජන මතු වෙලා තියෙනවා. මේ වැඩවර්ජන හා මේ ජනතාවගේ සටන් මතු කරන්නේ යම් උපක්‍රමයක් ලෙස, කුමන්ත්‍රණයක් ලෙස නෙමෙයි. මේවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සම්පාදනය කර දෙන ඒවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගියේ කොහේද, උපදෙස් දුන්නේ කොහාටද? ඒ රටවල් වල තිබුණේ විශාල ජනතා කැරලි කෝලාහල. ඒක මේ අපේ රටේ ප්‍රශ්නේ දිහා විතරක් බලන්න එපා. ලෝකයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දුන්න උපදෙස් අනුව ක්‍රියාත්මක වෙච්ච රටවල් වල වෙච්ච දේවල් අපි පොඩ්ඩක් බලමු. ඊළඟට දැන් මම මේ වෙලාවේ කියන්න ඕන, අපේ මේ රමේෂ් පත්‍රණ ඇමතුමා මම ඉන්න වෙලාවෙම කියාගෙන ගියා, දැන් බලන්න අපිට හරි සංවර්ධන බැංකුවක් නැහැනේ. අපිට තිබුණා බැංකු දෙකක්, NDB එකයි තව එකයි. ඒ දෙකම පුද්ගලීකරණය කළා. ඊට පස්සේ අපිට ඒවයි මුදල් ලැබෙන්නේ සංවර්ධනය. ඒ මුදල් යන්නේ ලේසියෙන්ම වැඩි ලාභ හොයන්න පුළුවන් ණයදීම් වලට. මොකද්ද වැඩි ලාභ හොයන්න පුළුවන් ණයදීම්? අපේ වෙළඳ ඇමතුමා හොඳටම දන්නවා බඩු මේ රටට ගෙන්වීමේ වෙළඳාම.
ඔබතුමාට තව ඇත විනාඩි
දෙකක්. ඒක උමනා කරන්නේ එසිස් ඇරිම්. ඔබතුමා මොන හරි මට කිව්වොත්
විනාඩි දෙකක් කාලයක් තියෙන තව.
අවුල් නැහැ.
විනාඩි දෙකක් තියෙන තව.
කරන් දෙයක් නැහැ. ඉතින් නමුත් මේ මම කියන්නේ හදුව දේ ඉවර කරන්න ඕන. ඉතින් මොකද්ද ඒකෙන් කිව්වේ? දැන් මේ තල වපුරලා මුං බලාපොරොත්තු වෙන්න එපා. IMF එකට ගියා නම් ඒකේ කොන්දේසි පිළිපදින්න වෙනවා. ඒ කොන්දේසි වලින් එකක් තමයි පුද්ගලීකරණය. ඒ පුද්ගලීකරණයේ ප්‍රතිඵලයක් තමයි රමේෂ් පත්‍රණ ඇමතුමා කිව්වේ. පුද්ගලීකරණය කළාට පස්සේ තමන්ගේ ඒ ආයතනය දුවන්නේ ලාභය උදෙසා පමණ. එහෙම නැත්නම් මේ රටේ පළල් ජාතික වමනාවන්, එහෙම නැත්නම් මේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා ගෙනියන ජාතික සැලැස්මවල් ඒවට ඒ අය සම්මාදම් වෙන්නේ නැහැ. දැන් මම හිතන්නේ මගේ කාලය තව විනාඩි දෙකක් නිසා තියෙන්නේ. මම කියන්න ඕන මෙන්න මේක. අපි දියුණු කරගෙන ආපු කාර්මික කර්ණය 1970 ඉඳලා අද වෙනකන් තිබුණා නම් මේ රටට තිබුණා වූ ඒ ආනේනේ කිරීම සීමා කරමින් අද මේ වෙනකොට අපිත් ඉන්දියාව වගේ වාහන පිටරට පටවන රටක් බවට පත් වෙන්න තිබුණා. අපිට ඕන තරම් ලංකාවේ අපේ යකඩ නිදි තියෙනවා. ඒවා අරගෙන ඒවා වාහනේ බවට පත් කළා මේ රටේ කාර්මිකරණයක් සිදු වුණා නම් අපි මේ වෙනකොට ඒ වගේ රටක්. ඉන්දියාවත් අපිත් එක සමාන තත්ත්වයක හිටියේ. ඉන්දියාව ලොකු රටක්, අපි පුංචි රටක්. නමුත් ඉන්දියාව තමන්ගේ ජාතික වුවමනාවට අනුව ඒ රටේ ආනයනය සීමා කරා. සීමා කරමින් නොයෙකුත් විදියේ සම්බන්ධතා ඒකාබද්ධතා මගින් වාහන නිෂ්පාදනය ආරම්භ කළා. අද වෙනකොට ඉන්දියාව නොයෙකුත් විදියේ යන්ත්‍ර සූත්‍ර නිපදවන රටක් බවට පත් වී තිබෙනවා. මම ඊට වඩා දුරට මං හිතන්නේ ඔබතුමා මට අවසර දෙයි කියලා මගේ කතාව කරගෙන යන්න. මේ නිර්බාධක වෙළඳපොළ මත යැපි මේ වෙළඳපොළේ අපට ලැබෙන සංඥානුව ක්‍රියාත්මක වී ඒ අනුව මේ අපේ ආර්ථිකයේ හොඳ නරක තීන්දු කරන්න ගියොත් අපි වැටෙන්නේ තවත් මහා විනාශකාරී වලකටයි කියලා මං කියමින් මේ රටේ ඉදිරි කාලයේ ඇතිවෙන විශාල වැඩවර්ජන තත්ත්වයක් තිබුණොත් මේ රටේ ඇතිවෙන විශාල මහජන නොසන්සුන්තාවයක් ඇති වුණොත් මේ රටේ අපි පුදුම වෙන්න ඕනේ නැහැ. මොකද දිනපතා මිනිසුන්ගේ ජීවන මට්ටම් බිඳ වැටෙනවා. දිනපතා මිනිසුන්ගේ වැටුප්පල වටිනාකම බිඳ වැටෙන. දිනපතා අපේ උද්දමනයේ තත්ත්වය ඉහළ මට්ටමක තියෙනවා. ඉහළ පොලී මට්ටමක් තිබෙනවා. ඒ නිසා සුළුවා මධ්‍ය පරිමාණ සෑම ව්‍යවසායක්ම මේ රටේ ආර්ථිකයේ 60% අද අනාථ වෙලා තිබෙනවා. මේනි තත්ත්වයක් තුල හැකිලෙන ආර්ථික හැකිලීම තුලින් තමයි මේ උද්දමනය පහළ දමන්න බලන්නේ. ආර්ථිකය අකුලන තරමට උද්දමනය පහළ වේවි. මේක තමයි අපට ලැබිලා තියෙන උපදේශය මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින්. කනගාටු දායකයි අපේ රටට නැවතත් දෙපාර්ශ්වයේම එකගත්වෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැළඳගෙන තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් පැහැදිලිවම ස්ථාවරයක් ගත්තේ නැහැ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි විවේචනය කරා පමණයි අපි උත්තර ලංකා සභාවේ හැටියට අපි ඉන්න 14 දෙනා පැහැදිලිව මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මේ ගිවිසුමටත් එයින් අපට පැනවෙන කොන්දේසි වලටත් විරුද්ධව එකහෙළාම පෙනී සිටින බව කියමින් ජනතාව ඊට විරුද්ධව මේ රටේ ඇති කරන සටන් වලට අපගේ මුළු සහයෝගය ලැබෙන බව කියමින් මගේ වචනය අමාරු.
ස්තුතිගරු මන්තුමාට.